ප්‍රධාන වැඩ කටයුතු විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධන පනත යටතේ නියමයන් අනුමත කිරීමට රේගු ආඥා පනත යටතේ යෝජනාව අනුමත කිරීමට. වන්දුල ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යතුමා විසින් අද දින න්‍යායපත්‍රයට ඉදිරිපත් කොට තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පිළිබඳ නියමයන් න්‍යාය පුස්තකයේ සඳහන් අංක 1, 2, 3, 4, 5, 6 යන නියමයන් මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ඒ අනුව එකී බදු වෙනස්කම් පිළිබඳ යෝජනාව පිළිබඳ කෙටි සංක්ෂිප්ත සටහනක්, එක් එක් භාණ්ඩ වර්ගය පිළිබඳවත්, බදුවල ඇති කළ වෙනස්කම් පිළිබඳවත්, ඒ වෙනස්කම් ඇති කිරීමට බලපෑ හේතු පිළිබඳවත් සංක්ෂිප්ත සටහනක් මගේ කතාවේ කොටසක් හැටියට හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන ලෙස මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද වෙලාව පිළිමසා ගැනීම සඳහා අපි මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත වුණේ 2007 අංක 48 දරන මේ පනත සම්මත වෙන අවස්ථාවේ රටේ විධායක ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. 2007 වකට වෙළඳ අලෙවි සංවර්ධන සම්පකාර පාරිභෝග කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මම. අපිට ලංකාවේ සම්ප්‍රදාය තුල තිබුණ නැති අලුත් බද්දක් මේ ගරු සභාවේදී හඳුන්වා දෙන්න සිද්ධ වුණා. ඒට හේතුව ගරු කතානායකතුමනි, අපේ රටේ ඕනෙම රටක ප්‍රධාන වශයෙන් ආරක්ෂා කළ යුතු පාර්ශ්ව දෙකක් ඉන්නවා. එකක් ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා, දෙකේ නිෂ්පාදනය පරිභෝජනය කරන පාරිභෝගිකයා. මේ පාර්ශ්ව දෙක අතර තියෙන්නේ ද්විත්ව ගැටුමක්. අපිත් පාර්ලිමේන්තුවේදී සමහර වෙලාවට නිෂ්පාදකයා ගැන විතරක් කතා කරනවා, සමහර වෙලාවට නිෂ්පාදකයා සම්පූර්ණයෙන් අත්හැරලා පාරිභෝගිකයා ගැන විතරක් කතා කරනවා. දැන් නිෂ්පාදකයා නිතරම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ නිෂ්පාදනය සඳහා ඉහළ මිලක්, වැඩිම මිලක් හම්බු වෙනවා නම් වී ගොවියත්, අල ගොවියත්, හේන් ගොවියත්, අනිත් ඕනෙම ගොවියෙක් කැමති තමන්ගේ නිෂ්පාදනයට වැඩි මිලක් හම්බ වෙනවට. එතකොට නිෂ්පාදකයාගේ පැත්තේ විතරක් හිටගත්තොත් මේ ගරු සභාවේ මන්ත්‍රීවරු නිෂ්පාදකයාට ලබා දෙන මිල වැඩිවීම ගැන විතරයි කතා කරන්න වෙන්නේ. එතකොට තමන්ට ඡන්දෙ දෙන පාරිභෝගිකයන් තමයි වැඩි පිරිස, නිෂ්පාදකයෝ අඩුයි. පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන්නේ නිතරම මේ භාණ්ඩේ අඩුම මිලකට ලබා ගන්න. මේ අතර තියෙන ගැටුම, මේ ගැටුම වැළැක්වීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී ස්වජාතික නිෂ්පාදකයා ආරක්ෂා වෙන ලෙසත්, පාරිභෝගිකයාට සිද්ධ වෙන මිල අසාධාරණය අවම වෙන ලෙසත් බදු ගැලපුමක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ බදු ගැලපුම කිරීම සඳහා තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අපි හඳුන්වලා දුන්නේ. ඒ පනතේ තියෙනවා ඒ වෙනස කරලා අවශ්‍ය වෙලාවට, ඒ වෙනස කිරීමෙන් පසු මාස 6කට පස්සේ මේ ගරු සභාවට මේ මන්ත්‍රීතුමන්ලට දැනුම් දීලා අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා. ඒ තමයි මේ අද සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙහි පළවෙනි වගන්තියේ තියෙනවා මීට මාස 6කට පෙර අර්ථාපල් සඳහා ඌව පරණගම වැලිමඩ නුවර එළිය මේ දිස්ත්‍රික්කවල විශාල වශයෙන් අර්ථාපල් වගා කරනවා. හැබැයි ඒක ඍතුමය වශයෙන් විතරයි වගාව සිද්ධ වෙන්නේ. ඒ වගාව සිද්ධ වෙන කාලයට පමණයි ඒ ගොවියව ආරක්ෂා කරන්න වෙන්නේ. මොකද නැති කාලෙට අපිට එක අර්ථාපල් අලයක්වත් මේ රට ඇතුළේ නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒ කාලෙට විදේශයන්ගෙන් අර්ථාපල් ආනයනය කරන්න වෙනවා. ඒ ආනයනය කරන අර්ථාපල් මේ රටේ පාරිභෝගිකයට ඔරොත්තු දෙන මිලට දෙන්න අඩු මිලකට තමයි ආනයනය කළා. වෙළඳ පොලේ අර්ථාපල් තියෙන්නේ ආනයන අර්ථාපල්. නමුත් ඌව පරණගම වැලිමඩ නුවරඑළිය ගොවියගේ නිෂ්පාදනය ඇති වෙන අවස්ථාවේදී එලෙසින්ම අඩුමිලට අර්ථාපල් එන්න දුන්නොත් අර අලගොවියාගේ අල ටික විකුණ ගන්න බැරුව එයාට වස බීලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී විශේෂ වෙළඳ භාණ්ඩ පදු කණත යටතේ රුපියල් 50ට තිබුණු අර්ථාපල් සඳහා වෙන ආනයන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 55ට වැඩි ගන්නවා කිලෝග්‍රෑම් එකක් සඳහා. ඉස්සර මේ බදු පැනෙව්වේ ආනයනය කරන භාණ්ඩවල වටිනාකමට. එහිදී අන්ඩ ඉන්නෝයිස් කරනවා, ඕයි ඉන්නෝයිස් කරනවා, විවිධ වංචා දූෂණ අක්‍රමිකතා සිද්ධ වෙන නිසා. ඒ අවස්ථාවේ මමයි යෝජනා කළේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ භාණ්ඩවල ප්‍රමාණයට බදු පනවන්න. ප්‍රමාණාත්මක බද්දක්, වටිනාකම අනුව බද්දක් නෙමෙයි. එතකොට අර ඉන්නෝයිස් වල වටිනාකම වෙනස් කිරීමෙන් රේගු බදු වංචා කරන්න බැරි වෙනවා. අල කිලෝකට, ලුණු කිලෝකට, කන්ටේනර් එක පිටින් මේ බර කිරුවා කිරලෙවෙල්ලා අයින් කළා කන්ටේනර් එකේ බර. එතකොට ඒ බද්ද ගණනය කිරීම ඉතා ලේසි. එහෙම තමයි අල වලට, ලුණු වලට, මිරිස් වලට බදු පනවන්නේ ඒකක වශයෙන් නැත්නම් බර වශයෙන්. කිලෝග්‍රෑම් එකකට නැත්නම් ග්‍රෑම් 500කට යනාදී වශයෙන් තමයි මේ බද්ද පනවන්නේ. ඒක තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තියෙන විශේෂත්වය. මේ අනුව අපි මේ බදු පැනවීමේදී මේ 2007 මේ පනත ගේන අවස්ථාවේදී ගරු කතානායකතුමනි, ලංකා ඉතිහාසයේ කිසිම දිනක කිසිම රජයක් කිසිම පාර්ලිමේන්තුව මූණ නොදුන්න සප්තමහා අභියෝගයක් ඒ කාලේ තිබුණා. ඒ කාලේ තිබුණ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ සුනාමියෙන් විනාශ වෙලා තිබුණ රට යලි ගොඩනංවමින් තිබුණ අවස්ථාව. මිනිස් ජීවිත 45,000ක් නැති වෙලා ඒ ජනතාවගේ දේපොළ වත්කම් අහිමි වෙලා ඒව නැවත තිබුණ තත්වයට සකස් කිරීම සඳහා අවුරුදු 3ක් කාලයක් ගත වුණා. 2005, 2006, 2007 ඊළඟට දෙවනුව මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට විසඳගන්න බැරි වෙච්ච සමහර රාජ්‍ය නායකයෝ මේ එල්ටීටී සංවිධානයේට සල්ලි මහා භාණ්ඩාගාරයෙන් දීලා ආයුධ තොග වශයෙන් ගෙනිහිල්ලා කැලේට බාලා ප්‍රභාකරන්ට ආයුධ දීලා එහෙම කරලත් උදව් කරලත් මේ යුද්ධය ඉවර කරගන්න බැරි වුණා. සාමය සඳහා යුද්ධය කළා. ඒ උතුරු නැගෙනහිර යුද්ධයේ තියෙන කාලේ මුහුදු වෙරළෙන් 3-2 මහපොළොවෙන් 3-1 නිෂ්පාදන කටයුතු කෙරුණේ රටේ එක කොටසයි රාජ්‍ය පාලකයෝ පාලනය කළේ. ඒ නිසා මේ කාලේදී තිබුණ අර්බුදයක් යුද්ධයේ උච්චතම අවස්ථාව පසු කරමින් තිබුණේ. ඒ නිසා උතුරු නැගෙනහිර යුද්ධය තිබුණා. තුන්වෙනුව ලෝක වෙළඳපොලේ අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල වැඩි වුණා. බැරල් එකක් 127ට වැඩි වුණා ලෝක වෙළඳපොලේ. කවදාක්වත් ලෝකෙ එහෙම වෙලා නැහැ. ලෝක ආහාර අර්බුදයක් තිබුණා. අවුරුදු 30කට පස්සේ ලෝකෙට කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නේ මැරුණා. ආහාර වලට මිනිස්සු මේ පොරකන්න ගිහිල්ලා මැරුණා ලෝක ආහාර අර්බුදේ. 2007 ලෝක මූල්‍ය අර්බුදයක් ඇති වුණා. මියුචුවල් බැංක් කඩාන වැටුණා. ලීමන් බ්‍රදර්ස් කඩාන වැටුණා. ඉංගලන්තේ කාඩ් කුට්ටම පෙරලෙනවා වගේ ලෝක බැංකු ක්‍රමය කඩාගෙන වැටුණා. රාජ්‍ය ණය අර්බුදයක් තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ණය බර ණය අර්බුදයක් තිබුණා. ආර්ථිකයේ එකතැන ලැගසිටීමේ අර්බුදයක් තිබුණා. නිදහසින් පස්සේ කවදාක්වත් වරායක් හැදෙන්නේ නැහැ, නැවුතරක් හැදෙන්නේ නැහැ, අධිවේගී මාර්ග හැදෙන්නේ නැහැ, පාරවල් කාපට් වෙන්නේ නැහැ, පාසල් හැදෙන්නේ නැහැ, රෝහල් හැදෙන්නේ නැහැ. ආර්ථිකයේ ලැග තිබුණේ මේ සප්තමහා අර්බුදයක් තිබුණ කාලේ තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ගේන්න ඕනේ වුණේ. දේශීය නිෂ්පාදක ආරක්ෂා කිරීම සහ පාරිභෝගික ආරක්ෂා කිරීම කියලා එකිනෙකට ගැටෙන අරමුණු සම්පූර්ණ කරගන්න. ඒ 2007 සිට අදත් මේ සඳහා විරුද්ධ වීම හෝ විවේචනය කිරීමේ කිසිම තේරුමක් නැත්තේ තමුන්නාන්සේලා බලයට පත් වෙලා හිටියත්, අපි බලයේ හිටියත්, වෙනත් අනාගතයේදී කවුරු බලයට පත් වුණත් මේ අරමුණු දෙකම ඉෂ්ට කරන්න ඕනේ. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවියා නිෂ්පාදකය ආරක්ෂා කිරීම ඕනෑම රජයක් විසින් කළ යුතු වෙනවා. නමුත් අවාසනාවකට යහපාලන රජය විසින් මේ රටේ දේශීය නිෂ්පාදකයව ආරක්ෂා කළේ නැහැ. සියලුම භාණ්ඩ ඒ කාලේ කවදාක්වත් වෙළඳ ඇමතිවරයෙක් ඉන්නවද කියලා. ඉෂාක් බදුද්දීන් මහතා තමයි වෙළඳ අමාත්‍යවරයා. එතුමාට විරුද්ධව කවදාක්වත් කාටුන් ශිල්පීන් කාටුන් එකක් අඳින්නේ නැහැ. විවේචනයක් කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේදී බැනාන ගහන්නේ නැහැ බඩු මිල ගැන. ඇයි? මේ ලංකාවේ සියලුම නිෂ්පාදකයෝ නැත්තට නැති වෙලා ගියා. සුන්නත් දූවිලි වෙලා ගියා. ඒ ආණ්ඩුව බැලුවේ කොහෙන් හරි ගෙනහල්ලා අඩු ගන්නට බාණ්ඩ දෙන්න පුළුවන් නම් ගෙනහල්ලා දුන්නා. දැන් මට පුළුවන් වෙළඳ අමාත්‍යවරයා වශයෙන් හෙටත් රුපියල් 80කට 75යි 80යි අතර මිනකට පොන්නි සම්බා ගෙනහන්න මුළු වෙළඳ පොළොම පුරවන්න පුළුවන්. දවස් 4යි යන්නේ ඉන්දියාවට කියලා ගේනවා. බදු නැතුව මේ හාල් මිල අඩු කරනවා. හාල් මිලට කාටුන් අඳින්න ඕනේ. හාල් මිල වැඩි වෙලා තියෙන්නේ දෙයියන්ගේ හාල් කැවිලාද කියලා ඉවෙල් අහන්න ඕනේ. ඊටම ලේසි ක්‍රමේ. හැබැයි මේ දවස්වල අස්වැන්න කැපෙනවා පෑගෙනවා. අස්වැන්න කැපෙන පෑගෙන කාලට ගොවි ජනතාව මහ පොළොවේ හැපුණ මිනිසුන්ට මේ ඒ තමන්ගේ භවභෝග සඳහා ලබා ගත හැකි මුදල් ලබා ගන්න බැරි වෙනවා. ඔවුන්ගේ ණය ගෙවා ගන්න බැරි වෙනවා. ණය වාරික පොලිය ගෙවා ගන්න බැරි වෙච්චාම දේපොළ සින්න වෙලා යනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශන අනුව මේ රටේ සම්පත් මේ රටේ මිනිස්සු ගැන විශ්වාසය තියලා ජාතික ආර්ථිකයක් ගොඩනංවලා දේ දරණීය සංවර්ධනයක් ඇති කිරීම සඳහා වෙන වැඩපිළිවෙලක තමයි ගමන් කරන්නේ. ඒක නිසා අපිට කොයිතරම් අවලාද අපහාස උපහාස කිව්වත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අතිමහත් බෞතර ගොවි ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියේ ආණ්ඩුව නිවැරදි ලෙසම සිටිනවායි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ නිසා අපි කහ ගේන්න දෙන්නේ, උදු ගේන්න දෙන්නේ, කජු ගේන්න දෙන්නේ, ගම්බිරිස් ගේන්න දෙන්නේ. මේක අපේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ. ඒ ප්‍රතිපත්තියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ හැම බිම් මඟලක්ම නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය දෙනවා. රජේ මේ රජයක් වශයෙන් පොර නිකන් ලබලා දෙනවා. බීජ බොහෝ වෙලාවට අඩු මිලට හෝ නිකන් ලබා දීම් කරනවා. දැන් අලුත් රජයේ ප්‍රතිපත්ති යටතේ වගා නොකළ බිම් වගා කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඕනම කෙනෙකුට තමන්ට ඒ ආයෝජනය කරන්න පුළුවන් නම් ඉඩම් ලබා දෙනවා. දැන් එතකොට අලුත් වගා නොකර පුරන් වෙච්ච වෙල්ලේ ආයවල් පිටින් පුරන් වෙනවා. උතුරු නැගෙනහිර පළාතේ විශේෂයෙන් උදු වගා කරනවා, කහ වගා කරනවා, සෝයා වගා කරනවා, බඩඉනිකු වගා කරනවා. ඒ සල්ලි වෙන රටක නිෂ්පාදකයෙක්ට නෙමෙයි යන්නේ. ඒ හැම මුදලක්ම යන්නේ මේ රටේ දේශීය ව්‍යවසායකයන්ට. එතකොට ඒ දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදනය එනකොට අපිට මේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලැබුණොත් ඔවුන් ණයකාරයෝ වෙන්නේ, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. එවුන්ට මේ තමන්ගේ වෙළඳපොළ තුල ආරක්ෂිත වෙළඳපොළක් ඇති වෙනවා. දැන් මේ හැම මේ ගැසට් නිවේදනයකින්ම කරලා තියෙන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම. අනිත් අතට ඒක නැති වෙනකොට දේශීය නිෂ්පාදනයේ අස්වැන්න ලැබිලා ඉවරනකොට ඒ භාණ්ඩේ නැත්තම් ඒ අවස්ථාවේදී අපි ඒ බද්ද අඩු කරනවා. උදාහරණයක් වශයෙන් දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලුණු වගා කරනවා. ලංකාවට අවශ්‍ය මුළු ලොකු ලුණු ප්‍රමාණය තාම වවන්න බෑ. මොකද පසුගිය කාලය තුලදී සියලුම භෝග වගාවන් තමුන්නාන්සලගේ ආණ්ඩු කාලේ අවුරුදු 5 අඩු වුණා. කාට හරි සංඛ්‍යා ලේඛනයක් පෙන්වන්න පුළුවන් නම් මේ රටේ අල නිෂ්පාදනය වැඩි වුණා, ලුණු නිෂ්පාදනය වැඩි වුණා, මුං ඇට නිෂ්පාදනය වැඩි වුණා, කව්පි නිෂ්පාදනය වැඩි වුණා කියලා කිසි කෙනෙක්ට එහෙම සංඛ්‍යාවක් පෙන්වන්න බෑ. ඉතාම වැරදි, කවදාක්වත් කරන්නේ නැති විදිහට සියලුම නිෂ්පාදන ක්‍රියාවලීන් කඩාගෙන වැටුණ යහපාලන රජය යටතේ අවුරුදු 5 තුලම. මම ඕනෑම ආර්ථික ඔස්තාර් කෙනෙක්ට අභියෝග කරනවා, ඒ පසුගිය අවුරුදු 5 යහපාලන ආණ්ඩු කාලය තුලදී මොන නිෂ්පාදනයේද මේ රටේ වැඩි වුණේ කියලා පුළුවන් නම් සංඛ්‍යා දත්ත සහිතව පෙන්වන්න කිව්වා.
ඕඩර් ප්ලීස්. දිවා විවේකයේ සඳහා
මම ඉවර කරන කතාවක් තිබුණේ විනාඩිය. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දේශීය නිෂ්පාදක ආරක්ෂා කරන්නටත් පරිභෝගික ආරක්ෂා කරන්නටත් පනවපු මේ මුදල් අමාත්‍යතුමාගේ ගැසට් නිවේදන සියල්ලට අනුමැතිය ලබා දීමට කාරුණික වෙන්ට කියලා ඉල්ලා සිටමින් මේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. පසුරුව එකයි ටික දක්වා සභාව කල්තබුණු ලැබේ.